Honorable Ashoka Abhesinghe, you have 5 minutes. Order, please. Honorable Ashana Rajakarna to the chair.
Mantri Tumani, මේ රටේ COVID වසංගතය ඉතාව තීව්‍රව තියෙන අවස්ථාවක ජනතාව ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන අවස්ථාවක කරන්න සටන් කරන අවස්ථාවක මෙම වරාය පනත පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුවිය පිළිබඳ මම ඉතාමත්ම කනගාටු වෙනවා. මේ රජය මේ පනත ඉතා හදිසියේ මේ පාර්ලිමේන්තුවට ගේන්න ගත්ත ක්‍රියාමාර්ගය මෙම කෝවිඩ් වසංගතය මේ රටේ පැතිරීම වැළැක්වීම සඳහා එන්නත් ලබා ගැනීම සඳහා යෙදුවා නම් මේ රටේ මෙවැනි දවසකට 30-40ක් මැරෙන තත්ත්වයකට එන්නේ නැහැ. ඒ නිසා මේ රජය මෙම පනත කාලයක සිට 20 වෙනි සංශෝධනයේ සිට ඉදිරියේ මේ දක්වාම ඉතා කුමන්ත්‍රණ කාලී විදිහට තමයි ගෙනාවේ. අපි කවදාකවත් කියලා නැහැ සමගි ජන බලවේග විදිහට මෙම වරාය ව්‍යාපෘතියට විරුද්ධයි කියලා. දැන් ගොඩ කරලා තියෙනවා මේ රටේ අක්කර 1115ක් මුවද ඒ ව්‍යාපෘතියට විරුද්ධයි කියලා කිව්වේ නැහැ. නමුත් අපි කිව්වේ මේ ව්‍යාපෘතිය මේ පාලනය කරන්න හදලා තියෙන මේ පනතට මේ පනතේ යම් යම් දේවල් වලට තමයි අපි විරුද්ධ වුණේ. ඒ නිසා තමයි අපි උසාවි ගියේ. එහෙම නැතුව මේ ව්‍යාපෘතියට කිසිම විරුද්ධයක් නැහැ. මේ පරිපාලනය කරන්න යන ව්‍යුහය දැන් මෙතන කතා කරව මන්ත්‍රීවරු කිව්වා මේක ඉතා හොඳ දෙයක් කියලා. නමුත් එහෙමනම් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පනතේ තියෙන වගන්ති 74 25කට 3/2ක් හෝ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා තියෙන්නේ. 25කට 3/2ක් ඕනේ. ඒ 9කට ජනමත විචාරණයකුත් ඕනේ කියලා තියෙන්නේ මේ පනත ව්‍යවස්ථාවට අනුකූල නැති නිසා. ව්‍යවස්ථාවට අනුනුකූල නිසා. ව්‍යවස්ථාවට විරුද්ධ නිසා. නමුත් පසුගිය සතියේ වෙනකම් පත්තරවල දැන්වීම් දාලා කිව්වේ මේක ඉතා හොඳයි හොඳ ව්‍යාපෘතියක් කියලා. ඔව් හොඳ ව්‍යාපෘතියක්. නමුත් මේ පාලනය කරන ක්‍රමය තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආණ්ඩුව රුවන්වැලිසෑය ඉස්සරහා පිට 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට පස්සේ අපේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා රට රැක ගන්නවා කියලා තමයි බලයට ආවේ. එහෙම බලය ඇවිල්ලා මෙවැනි පනතක් තුලින් පාර්ලිමේන්තුවෙන් දෙන්න පුළුවන් ද බලයක් මේ රටේ කොටසක් පාලනය කරන්න විදේශිකයන්ට මේ රටේ කොටසක් පාලනය කරන්න විදේශිකයන්ට දෙන්න අත උස්සන්න පුළුවන් ද මන්ත්‍රීවරුන්ට? මේව කොමිසමේ තියෙනවා. දැන් අද අගමැතිතුමා කිව්වා බහුතරයක් මේ කොමිසමේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් සභාපති සීලා බහුතරයක් කියන්නේ එනම් බහුතරයක් කියන්නේ වැඩි කොටසක්. එහෙනම් යම් කිසි සුළු කොටසක් හරි ඉන්නවනේ අනිත් අය විදේශිකයෝ. ඒකින්ද තමයි මං කියුවේ 20 වෙනි සංශෝධනය. 20 වෙනි සංශෝධනය ගේද්දි පාර්ලිමේන්තුවට පනතක් ගේද්දි ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තිබෙච්ච සති දෙක කාලේ සතියකට අඩු කළා. ඇයි සතියේ අඩු කළේ? එහෙම කරලා ජනවාරි අප්‍රේල් 8 වෙනිදා මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවා. 9 වෙනිදා එක දවසයි තියෙන්නේ. එදාට මේකට උසාවියට යන්න බෑ. 10-11 සෙනසුරාදා ඉරිදා 12 නිවාඩු දිනයක් බවට පත් කළා. 13-14 අවුරුදු 15 වෙනිදා විතරයි යන්න තිබුණේ. ඇයි ඒ සතියකට අඩු කෙරුවේ? ඒක තමයි මං කිව්වේ මේක දීර්ඝ කුමන්ත්‍රණයක් කියලා. ඒ වගේම 20 වෙනි සංශෝධනයෙන් කිව්වා පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව එක අකර්මණ්‍ය කරලා පාර්ලිමේන්තු සභාවක් ඇති කරලා ජනාධිපතිතුමා යම් කිසි කමිසමකට පත් කළේ න අය 20 වෙනි 19 වෙනි සංශෝධනයෙන් තිබුණා ඔවුන් නිෂ්ප්‍රභ කරන්න පුළුවන් ව්‍යවස්ථාදායක සභාවට. නමුත් එය නිෂ්ක්‍රීය කළා මේ 20 වෙනි සංශෝධනය තුලින්. 20 වෙනි සංශෝධනය තුලින් විශේෂම ද්විත්ව පුරවැසියන්ට මේ පාර්ලිමේන්තුවේ හැකියාව ලබා දුන්නා. ඒත් බලාපොරොත්තු මේ කොමිසමට ද්විත්ව පුරුෂය පත් කරන්න. ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා මේ පරිපාලනයට තමයි අපි විරුද්ධ වෙලා තියෙන්නේ. මේ පරිපාලන ක්‍රමය ඉතාමත්ම ප්‍රශ්නකාරී නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ මේ සුදුසු නැහැ කියලා. පළවෙනි රට පළමුවත් මවුබිම දෙවෙනුවත් මවුබිම තුන්වෙනුවත් මවුබිම කියලා ඇවිල්ලා එතකොට මේ රටේ කොටසක් අපේ රටේ රුපියල් බිලියනයක් ඩොලර් බිලියනයක් කෝටි 20000ක් විතර මේකට වියදම් කරලා තියෙනවා. මේක ගොඩ කිරීමේ මාර්ග පද්ධති හදන්න ජලය ලබා දෙන්න විදුලිය එවැනි තත්ත්වයක් තුළ පුළුවන් ද මේකේ පරිපාලනය විදේශිකයන්ට ලබා දෙන්න මේ පනතර අත උස්සලා ගමට යන්න පුළුවන් ද? ගරුතර ස්වාමීන් වහන්සේලාට අපි කියනවා මේකේ කැසිනෝ ආරම්භ කරන්න පුළුවන්. කැසිනෝ ආරම්භ කරන්න අවුරුදු 40ක බදු සහන දෙනවා. දේශීය ව්‍යාපාරිකයෙකුට තමන්ගේ තියෙන හම්බ කළ තියෙන ඩොලර් වලින් මේකේ ආයෝජනය කරන්න බෑ. ඒක විදේශ වලින් ගේන්න ඕනේ. මෙන්න මේවැනි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි සමගි ජන බලයේ විදියට අපි සංශෝධන හතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධන හතට රජය අනුමත කළොත් ඒකට සහයෝගය දුන්නත් අපිට මේ පන්තර සහයෝගය දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ රටේ ජනතාවෙන් ඉල්ලන මේවැනි විනාශකාරී පනතක් පාර්ලිමේන්තුව තුලින් අනුමත කළ දෙන්න යන්නේ මේක. පාර්ලිමේන්තුව තුලින් ඒ සඳහා විරෝධය පළ ගන්න අද මේක සම්මත වුණත් හෙට සම්මත වුණත් අපි මේක ගමට අරන් ගිහිල්ලා රටට අරන් ගිහිල්ලා මේකේ ආදීනව ජනතාවට ප්‍රකාශ කරනවා ඉදිරි රාජ්‍යයක් යටතේ මේ පනත වෙනස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා ඒ නිසා කරුණා කරලා මේකට විරුද්ධව බුදේ ගම්මන් පිළ මතුකා මේක පින්කමක්ලු
පින්කමක්
වෙන්නේ කොහොමද මේක මේ මේ විදේශිකයන්ට රටේ කොටස පාලනය කරන්න දෙන්න විදේශිකයන්ට රටේ කොටස පාලනය කරන්න දෙන එක පින්කමක්ද පින්කමක් වෙන්නේ කොහොමද ඒක 69 ලක්ෂයට ඡන්දෙ දුන්නේ
බොහොමිතෝතිමන්තම
බලාපොරොත්තු වෙනාද විදේශිකයන්ට අපේ රටේ කොටස පාලනය කරන්න මේ ස්වයං පාලනයක් ඇති කරන කොටසක් මේක ස්වයං පාලනයක් මේ ස්වයං පාලනයට විදේශිකයන්ට පාලනය කරන්න දෙන එකට අත උස්සන සෑම එක්කෙනාටම සහ ගහනවා මොකද මේක මේ රටේ මව්බිම පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වෙනියත් මව්බිම කියපු අපේ අගමැතිතුමාට කරන නිග්‍රහයක් තමයි මේකට සහයෝගය දීම
බොහොමිතෝති සුසිල් ප්‍රේමජයතුමන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා
අර මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද අපි විවාද කරන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම මේක ගැසට් කළා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරුවන් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අතිරේක සොරිසිටර් ජෙනරාල් රජය වෙනුවෙන් සංශෝධන 12ක් ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කාණ්ඩ 8ක් යටතේ සංශෝධන පිළිබඳව දැනුවත් කිරීම කළා තීරණේ දීලා තිනවා දැන් ඒ සියල්ලම අද පෙරවරි ගරු අගමැතිතුමා සඳහන් කළා ඔබතුමන්ලගේ මේ සූඩට එන මේ සංශෝධන සියල්ලම මේ සංශෝධන කාරක සභාස්ථාවේදී කළා තමයි මේ පනත සම්මත වෙන්නේ. දැන් මේකේ පූර්විකාවෙම සඳහන් වෙනවා කරුණු හතක් මේ කොමිසම ඇති කිරීමේ අරමුණ. ඊළඟට කියනවා මේකේ මේකට මෙහි මොනවද ආරම්භ කරන්නේ? ජාත්‍යන්තර වෙළඳාම, නාවික මෙහෙයුම්, අක්වර්ල බැංකු කටයුතු, ඔෆ්ෂෝ බැංකින් තොරතුරු තාක්ෂණ ව්‍යාපාරික සේවා සමාගම් මූලස්ථාන කලාපීය බෙදහැරීම් මෙහෙයුම් සංචාරක කටයුතු දැන් මෙවැනි මේ 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 කොළඹ වරාය නගරය මේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ කවද්ද 2015ට පෙර තමයි මේ සංකල්පය ආවේ හැබැයි මේක ගොඩ කරන්න පටන් ගත්තේ මේ අබේසිංහ මැතිතුමා අමති තනතුරු දරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තමයි 2016 ඔය සමාගමම තමයි චයිනා කන්ස්ට්‍රක්ෂන් සමාගමම තමයි මාර්ගසිතියම ඉදිරිපත් කළ 2016 මේක ගොඩ කරන්න පටන් ගත්තා. දැන් ඒකේ අධීරයෙන් අධීර යනවා. මේක අවසන් වෙන්නේ 2041. මේ ගොඩ කරපු සමාගම බිලියන 1.4ක් වියදම් කළා තිනෝ එයාගේ මුදල්. ඒ නිසා කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාලේ හදපු ගිවිසුමේ වෙනස්කම් කළා. ඒක අවුරුදු එකමාරක් ප්‍රමා කළා. පමා කිරීමේ හේතු හැටියට හෙක්ටයර් 28ක් මේ චීන සමාගමට දෙන්න උනේ තමුන්නාන්සලා නිසායි. ඉතින් ඒක නිසා මං කියනවා කරුණා කරලා මේ ඉතිහාසය දැනගන්න. 2019 මේ අවසාන කාර්තුවේ මේ රටේ GDP එක 2.5යි. 2.5යි. කොවිඩ් තිබුණේ නැහැ. කොවිඩ් ඇවිල්ලවත් නැහැ චීනේ වුහාන් වලටවත්. හැබැයි ආර්ථිකය 2.5ට ගෙනිහිල්ලා නවත්තලා තමයි වර්තමාන ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් තමුන්නාන්සලා මේක බාර දුන්නේ. ඒක අවුරුද්දකට ඩොලර් බිලියන 4.5ක් මෙතෙක් ඉතිහාසයේ ගත්ත සියලුම ණයවල ණය වාරික සහ පොලිය ගෙවන්න ඕනේ. මට කියන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? ලෝක ආර්ථිකය හැකිලිලා චීනේ විතරයි පුරෝගතනය කරන්නේ IMF එක. මේ අවුරුද්දේ 8.5ක GDP එකක් ගන්නවා කියලා අනිත් හැමතැනම ඍණ. ලංකාව තමුන්නාන්සලා ගෙනල්ලා තිබ්බේ දකුණු ආසියාවේ රටවල් 8න් 6වෙනි තැන. අෆ්ගනිස්තානට පිටිපස්සෙන් ආර්ථික සංවර්ධනය. COVID-19ට මුදල් වෙන් කරන්න ඕනේ. ජනතාව ජීවත් කරවන්න ඕනේ. සංවර්ධන වැඩ කරන්න ඕනේ මේ රටට තෙල් ගෙන්නන්න ඕනේ ඩොලර් බිලියන 3.5ක් අවුරුද්දට යනවා මේ රටේ බෙහෙත් ගෙන්නන්න ඕනේ පොහොර ගෙන්නන්න ඕනේ ලදරු කිරිපිට ගෙන්නන්න ඕනේ කොහෙන්ද විදේශ විනිමය හොයන්නේ හොයන ප්‍රධාන ක්‍රම තුනයි තිබුණේ ඇගලුම් පිටරට යවනවා අද ඒක පහල බහැලා විදේශ ප්‍රේෂණ ඒක අද අඩු වෙමින් යනවා ඊළඟට අපේ ආපනයන ඉතින් ඒක නිසා අපි යම් විකල්ප වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ දැන් විතරක් නෙවෙයි මේක අවසන් වෙන්නේ 2041 ඒක නිසා මේ ප්‍රතිපත්තිය ගැන අපි මුලින් කතා කරන්න ඕනේ. ඊළඟට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය 2021-26 ආර්ථිකයේ වේගවත් කිරීමේ ප්‍රතිපත්ති රාමුවේ 6.7ක් 2026 බලාපොරොත්තු වෙනවා. කියන්න බලන්න කොහොමද එතනට යන්නේ? ඒවට දෙන්න උත්තර නැහැ. මේ බිල් එක මවන්න උත්සාහ කරනවා. මම තමුන්නාන්සලට පැහැදිලි කරලා දෙන්නම්. ලෝකේ මෙවැනි දූපත් ඇති කිරීමේ ඉතිහාසයක් තියෙනවා. ලෝකයේ මේ විදිහට හදපු કૃතිම දූපත් 10න් 7ක්ම තියෙන ආසියාවේ මම විස්තර කරන්න යන්නේ වෙලා යන නිසා එකක් කන්සායේ ගුවන් තොටුපළ ජපානය හොංකොන් දුවන් පොටුපළ හොංකොන් වල දෙජිම දූපත ජපානය සමහරේවා අවුරුදු 100කට කලින් පටන් ගත්ත ඒවා. මෙවැනි ඉතිහාසයක් තිනු. මේ අපේ රටට මේ පැත්තෙන් තිනව සිංගප්පූරුව, මේ පැත්තෙන් තිනව ඩුබායි. ඉතින් මේක තමයි ස්ට්‍රැටජික් ලොකේෂන් එක. ක්‍රමෝපායික මධ්‍යස්ථානය. අද මෙතන සංවර්ධනය කරනවා නම් අන්න එතනින් තමයි අපිට ගොඩ යෑමේ එක මාර්ගයක් තියෙන්නේ. මම කියන්නේ මේක සුරබි දෙනක් කියලා. සියලු දේ ගන්න පුළුවන්. හැබැයි මෙවැනි වැඩපිළිවෙලක් හෝ නැතුව කොහොමද අපි කොවිඩ් එකෙන් ගොඩ එන ගමන් මේ රටේ ආර්ථිකය සංවර්ධනය කළ යන්නේ? තරුණ තරුණියෝ 83,000කට රැකියා නිර්මාණය වෙනවා. ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් සෙන්ටර් එක පටන් ගන්නවා. ඕෆ්ෂෝ බැංකින් පටන් ගන්නවා. ඕෆ්ෂෝ කම්පනීස් පටන් ගන්නවා. එහෙම කරන්න නම් විශේෂ ආර්ථික කලාපයක් ඕනේ. JR ජවදන මැතිතුමා 6-5ක් අරගෙන 78 ව්‍යවස්ථාවට කලින් 1978 අංක 4 කියන GCEC ඇක්ට් එක, ග්‍රේට් කොලඹ ඉකොනොමික් කොමිෂන් ඇක්ට් එක ගෙනාවා. තිවිච්ච හදිස්සියට පාර්ලිමේන්තුව නෙවෙයි දා තිබුණේ ජාතික රාජ්‍ය සභාව. ජාතික රාජ්‍ය සභාවෙන් තමයි ඒක සම්මත කළේ. අන්න හදිස්සිය. දැන් මේ පනතේ හදිස්සිය මොකද්ද කියලා අහනවා. අන්න එදා තිබිච්ච හදිස්සිය. ප්‍රේමදාස මැතිතුමා 1992 ගෙනාවා අනිත් සංශෝධනයේ GCEC එක BOI කළා. ඇයි BOI කළේ? කටුනායකට සීමා වෙච්ච වෙළඳ කලාපය ගෙනිච්ච බියගමට, ගෙනිච්ච කොග්ගලට, රට පුරාම ගෙනිච්ච ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් හදන්න. සමහර විවේචන එදා තියෙන්නේ නැති. හැබැයි ඒක නොතිබ්බනම් ඩොලර් බිලියන 6ක් ඇඟලුම් පිටරට එවලා ගන්න ක්‍රමයක් තියනවද අදට? නැහැ. ඒ නිසා ඒක දකින්න කියන එක මම තමුන්නාන්සලට කියනවා. මේක සංශෝධන ගැන කියනවා නම් ඔහොම තමයි. ඕනෙම පනතක් ගේනකොට පනත් කැටුම්පත. ඒක සුප්‍රීම් කෝට් එකට ගිහිල්ලා යෝජනා කළා. ප්‍රොසීඩින්ග්ස් යනකොට සුප්‍රීම් කෝට් එකේ ඩිටර්මිනේෂන් එක අනුව සංශෝධන කරන 20 වෙනි සංශෝධනයේ සංශෝධන කීයක් කළාද අපි? මේ පාර්ලිමේන්තුවේ මම අවුරුදු 21ක් ඒ ගෙනාවු හැම සංශෝධනයකම තමුන්නාන්සලා එදා යෝජනා කරපු, අපි එදා විපක්ෂයේ තිබු 19 වෙනි සංශෝධනය ගේනකොට සංශෝධන 156ක් අහගන්න 156ක් තිබුණා 19 වෙනි සංශෝධනයේ එදා තමුන්නාන්සලා ගෙනාවු. එදා අධිකරණ ඇමති අට්ටියේ විජේදාස රාජපක්ෂ මැතිතුමා එතුමාත් සාක්ෂිදරයි. අනිත් අය නැහැ. සමහරව හදපු අය රටෙත් නැහැ. ඉතින් මේ සංශෝධන කරන්න තමයි සුප්‍රීම් කෝට් එක තියෙන්නේ. ඉතින් ඒකද ඒ නීතියනන් ක්‍රියාමාර්ගය තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ සංශෝධන කාර්ක ස්වභාවස්ථාවේ සම්මත කරලා තමයි මේක අපි නීතියක් බවට පත් කරන්නේ. ඊළඟට මම කරුණු මෙතන සඳහන් කරලා තිනවා කරුණු 12-15ක්. මේකේ තියෙන වැදගත්කම දැන් මෙතන කියනවා රටේ නීතියක් නැහැලු. කොහෙද නීතිය නැත්තේ? හා කෙනෙක් කෙනෙකුට ගහන්නයි කියන්නේ ඔතන? අපේ පොලිසියට බැරිද ගිහිල්ලා අල්ලගන්න? හොරකමක් කළයි කියන්නේ අපේ පොලිසියට බැරිද? අපේ මහේස්ත්‍රාත් උසාවිට නෙවෙයිද යන්නේ? දැන් නඩු ඉක්මන් කරන්නයි කියලා තිනවනේ වගන්තියක් මේක. කොමර්ෂල් ඩිස්පියුට්ස්, ක්‍රිමිනල් ඇක්ෂන්. ඇයි? ඒ එතකොට ඉක්මන්ට එක කරන්න පුළුවන්. ඒකෙම පිළිගන්නවා මේ පනතෙන් අපේ අධිකරණයට අධිකරණ බලය තිනවා මේ කලාපය තුළ. එහෙනම් කොහොමද වෙනම දූපතක් වෙන්නේ? වෙනම නීතියක් වෙන්නේ? එහෙනම් GCC එකත් එහෙමනේ. එනම් BOI එකත් එහෙමනේ. එනම් රට පුරා වෙනම දූපත් සිය ගණනක් තියෙනවනේ. හැම ඇඟලුම් කමලක්ම වෙනම ඒකකයක්නේ. එතන පුළුවන් ද බඩු පිටරට එළියට ගෙනල්ලා විකුණන්න? බෑ. ඒකේ තව ඉදිරියට යamak තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා මෙහිදී මම කියනවා මේ කැටුම්පතේ කොටස් තියෙනවා 16ක්. ඒ 16ට වගන්ති 74ක් තියෙනවා. මේ වගන්ති 74 75ක් තියෙනවා. දැන් සුප්‍රීම් කෝට් එකේ තීන්දුව අනුව වගන්ති 76ක් වෙනවා. රීනම්බර් කරන්න ඕනේ 75 76 මොකද 74 කියලා අලුතෙන් වගන්තියක් එනවා. මෙතන යෝජනා කරලා තිනවා අතිරේක සොලිසිටර් ජෙනරාල් අධිකරණයේදී සංශෝධන 12ක්. ඒ සංශෝධන 12ට ශ්‍රේෂ්ඨාධිකරණ එකඟ වෙලා තිනවා. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය කොටස් 8කින් සංශෝධන පෙන්නුම් කරලා දීලා තිනවා. 37 වෙනි වගන්තිය සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. නැත්තම් ඒකට සබ් මේ අනුච්ඡේදයක් දාන්න ඕනේ. ඉතින් මේක නිසා ඒ ඇර අනිත් සියලුම වගන්ති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟයි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වෙලා තිනු. ඉතින් ඒක නිසා මේ රටේ දැන් මෙතන තිබුණා
විනාඩිය
රෙගුලාසි පනවන එක. කොහොමද රෙගුලාසි දැන් පනවෙන්නේ? මුදල් ඇමතුමා ගැසට් කරනවා. ගැසට් එක ෆිනෑන්ස් කමිටියකට එනවා. ෆිනෑන්ස් කමිටියකින් බලලා හිටන් පාර්ලිමේන්තුවට එනවා. ටේබල් කරනවා, ඩිබේට් කරනවා, පාස් කරනවා. දැන් ඊයේ තුනේ ඒකනේ. දැන් මේ කියනවා මේ වෙනම එකක් දෙන්න කියලා. මේ වජිර අභිවර්ධන ඇමතුමා තමයි හිටපු ඇමතුමා හැටිය 2019 ගෙනල්ලා හිටන් ඕක UD එකට පවරන්න යෝජනාව සම්මත කරලා ගැසට් නිවේදනය ගැහුවේ. ඒ UD එකේ තිවිච් එක තමයි දැන් කොළඹ දිස්ත්‍රික්කයට ඇඳලා තින්නේ. ඒතර කොළඹ දිස්ත්‍රික්ක යන්නේ ව්‍යවස්ථාවේ පස්සෙනි වගන්තිය අනුව ඒ ෂෙඩියුල් එකේ තියෙනවා. පළවෙනි ෂෙඩියුල් එකේ ශ්‍රී ලංකාවේ
ටෙරිටරි එක අපේ සීමාව මුදු
තීරයේ
සහ දිස්ත්‍රික්ක 25යි. ඉතින් කොළඹට මේක එකතු වෙලා තිනු. ඉතින් වෙනම දූපතක් වෙන්නේ කොහොමද? ඒක නිසා මම ඊටම පැහැදිලිව කියනවා. මේක ධනාත්මක විදියට බලන්න. මේ සංශෝධන අපි කරලා ඒක ඉවර වෙනකොට මේකේ අංග සම්පූර්ණ පනතක් මෙතන නිර්මාණය වෙනවා. අපේ රටේ තරුණයින්ගේ අනාගතය, රටේ ආර්ථික සංවර්ධනය බිලියන 15ක ආයෝජන වුණාට ආයෝජන බිලියන 15 ක්‍රමානුකූලව පටන් අරගෙන යනකොට ඊට වඩා වැඩි ප්‍රමාණයකින් එතන ආයෝජන සහ මුදල් එතන ඉපෙයීම සිද්ධ වෙනවා. එයින් කොටසක් මේ පැත්තටත් එනවා, බදු මුදල එනවා. අපේ හෙක්ටයාර 62 99% ආදායම එන්නේ අපේ රටට. 1% එනවා අනිත් එකෙන් දෙන හැම ලීස් එකකම. කොමිෂන් එකකට ෆන්ඩ් එකක් තියෙනවා. කොමිෂන් එකේ බහුතරය
කරුණාකරලා අවසන් කරන්න
එක සංශෝධන. ඉතින් ඒක නිසා මම ඊටාම පැහැදිලිව කියනවා, ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මම මගේ සම්පූර්ණ කතාව පිටු 11ක මම ඒකේ උපුටනයන් තමයි මේ කතාවට ගත්තේ. මං ඉල්ලීමක් කරනවා මේ මම
මේක
සභාගත කරමින් හැන්සාඩ් ගත කරන්නයි කියලා. මේ කතාව මේකේ උපුටනයන් තමයි මම අරන් මේ කතාව කළේ.
හොඳයි. මීළඟට සිවනේසෙන් සංසිකුරේ මන්තුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා. 7 minutes. You have 7 minutes on remember.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ தலைவர் அவர்களே, இன்று மாண்புமிகு பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களால் சமர்ப்பிக்கப்பட்ட துறைமுகங்கள் பொருளாதார ஆணைக்குழு சட்டமூலத்தினுடைய விவாதத்தில் கலந்து கொள்வதற்கு வாய்ப்பு கிடைத்தமைட்டு நன்றி கூறிக்கொண்டு, உண்மையிலேயே இந்த நாட்டினுடைய பொருளாதார வளர்ச்சியிலே மிக பின்னடைவு ஏற்பட்டுகிற பொழுது இப்படியான ஆணைக்குழுக்களை நியமித்து உடனடியாக பொருளாதாரத்தை கட்டியெழுப்ப வேண்டிய மிகப்பெரிய பொறுப்பு இருக்கிறது. அந்த அடிப்படையில் நாங்கள் பொதுஜன பெரமுன கட்சியினுடைய பங்காளி கட்சி என்ற அடிப்படையிலே நாங்கள் இதை ஏற்றுக்கொள்கிறோம். இதற்கு ஆதரவாக நான் வாக்களிக்க இருக்கின்றேன். என்றால் என்னுடைய மாவட்டத்திலும் பல தேவைகள், பல பிரச்சனைகள், பொருளாதாரத்தியான பிரச்சனைகள் ஏற்பட்டிருக்கிற வேளையிலே நாட்டுடைய ஒட்டுமொத்த பொருளாதாரத்தை கட்டியெழுப்பாமல் எங்களாலும் ஒன்றும் செய்ய முடியாத சூழல் ஏற்படும். குறிப்பாக எதிர்க்கட்சி என்ற அடிப்படையிலே இந்த நாட்டில் ஏற்படுகிற பொருளாதார பிரச்சனை, அது உலகில் ஏற்படுகிற கோவிட் பிரச்சனையை மையமாக வைத்து இன்று அதிகமான பிரச்சாரங்களை செய்து எங்களை தோற்கடிக்க முடியும் என்ற நம்பிக்கையில் செய்யப்படுகிற பொழுது நாங்கள் அரசாங்கம் என்ற அடிப்படையிலே இன்று உயர்நீதிமன்றத்தினுடைய தீர்ப்பின் அடிப்படையில் இன்று திருத்தங்களோடு வைக்கப்பட்டிருக்கிற இந்த ஆணைக்குழு சட்ட மூலத்தை நாங்கள் நிச்சயமாக நிறைவேற்றப் போகின்றோம். அது எப்படி இருந்தாலும் எங்களுடைய நாட்டினுடைய எதிர்க்கட்சி என்ற அடிப்படையிலே கடந்த காலங்களிலே பலமான எதிர்ப்பை காட்டுகிறார்கள். விசேஷமாக இன்று எதிர்க்கட்சியினால் ஏப்ரல் குண்டுவெடிப்பு சம்பந்தமாக முன்வைக்கப்பட்ட பிரச்சனைகளை மையப்படுத்தி கைதிகள் இடம்பெறுகிற பொழுது அவற்றை ஏதோ ஒரு அரசியல் பழிவாங்கல் பிரச்சனையாக முன்வைத்து அரசாங்கத்துக்கு சேறுபூசுகிற நடவடிக்கையில் ஈடுபடுகிறார்கள். குறிப்பாக நல்லாட்சி அரசாங்கம் என்று சொல்லி கொண்டு வந்தவர்கள் விசேடமாக பயங்கரவாத தடுப்புச் சட்டத்தை எனக்குத்தான் முதலே பிரயோகப்படுத்தினார்கள். அதை இன்று மறந்துவிட்டு அன்று அதை பார்த்து கைதட்டி சிரித்தவர்கள் அல்லது அவர்களுக்கு கஷ்டம் வராமல் எதிரிகளுக்கு கஷ்டம் வருகிற பொழுதோ பயங்கரவாத தடைச்சட்டத்தை வைத்து எங்களை அழிக்க வேண்டும் எண்ணியவர்கள் எல்லாம் இன்று அது பிழை என்று கூச்சலிடுவதை பார்த்து நான் வேதனை அடைகிறேன். என்னையும் 65 அதிகமான காலப்பகுதி சிஐடியிலே என்னை அடைத்து வைத்திருந்தார்கள். அங்கே மூட்டையும் படுப்பதற்கு பாயும் கொடுக்காத நிலைமையில் தான் நல்லாட்சி அரசாங்கங்கள் நடத்தியது. அதைவிட எங்களுடைய அம்மா அப்பா தம்பிமாரை கட்டி வைத்து வீடுகளிலே பூட்டி வைத்து என்னை அடைத்தார்கள். இப்படியான நிலைமைகள்லாம் மறந்துவிட்டு இன்று பயங்கரவாத தடைச்சட்டத்தை பற்றி பேசுவது என்பது வேடிக்கையான விஷயம். குறிப்பாக தமிழ் தேசியவாதிகள் நீங்கள் இருந்த காலப்பகுதியிலே 4 நீங்கள் என்ன செய்தீர்கள்? பயங்கரவாத தடைச்சட்டம் மாற்றுவதற்கு எந்த நடவடிக்கையும் எடுக்கப்படவில்லை. உங்களுடைய எதிரிகளை ஒழிப்பதற்காட்டிய எந்த விதமான ஆக்கப்பூர்வ நடவடிக்கைகளையும் மக்களை கட்டியெழுப்புற பணியிலே நீங்கள் காட்டவில்லை என்கிற மிகப்பெரிய குற்றச்சாட்டு மக்களில் இருக்கிறது என்பதை நீங்கள் ஏற்றுக்கொண்டாக வேண்டும். அந்த அடிப்படையில் தமிழ் தேசியம் பேசுவதை நீங்கள் பேசிக்கொண்டிருக்கலாம். இது 60 எங்களை பேசிக்கொண்டு தான் இருக்கின்றீர்கள். உண்மையிலேயே எங்களுடைய மக்களுடைய தேவைகளை இனங்கண்டு செய்வதற்கு கிடைக்கிற சந்தர்ப்பமாக நீங்கள் பார்த்து கொள்ள வேண்டும். விசேடமாக இங்கு சபையில் இல்லாவிட்டாலும் கூட எங்களை புலிகள் என்றும் சிங்கங்கள் என்றும் ஏன் பறவைகள் என்றும் கூடக்கூடிய பல உறுப்பினர்களை நான் கடந்த காலங்களை பார்த்தேன். நான் சபையில் அமர்ந்திருக்கவில்லை. இருந்தாலும் குறிப்பாக தம்பி சாணக்கியன் என்ற அவரை குறைத்து சொல்லவில்லை. உண்மையிலேயே என்னுடைய அரசியல் பொது வாழ்க்கையும் அவருடைய வயது 1. இருந்தாலும் அவர்கள் எல்லாம் சிந்திக்க மறந்து விடையந்தான். நாங்கள் வன்முறை புலிகளாக இருக்கவில்லை, வன்முறையை கைவிட்டு புலிகளாலிருந்து பிரிந்து வந்தது என்பது இந்த உலக அறிந்து இந்த பாராளுமன்றத்துக்கு அனைவருக்கும் தெரிந்த விடயம். இருந்தாலும் இன்று கூட நான் பயப்பட வேண்டிய தேவை
கிடையாது.
தமிழ் மக்கள் விடுதலை புலிகள் என்கிற கட்சியினுடைய தலைவராகத்தான் நான் இன்றும் பேசிக் கொண்டிருக்கிறேன். அந்த அடிப்படையிலே நீங்கள் மக்களுக்கான கொள்கை சம்பந்தப்பட்ட விடயங்களை முன்னெடுக்க வேண்டுமே ஒழிய இந்த எங்களை பழிவாங்குகிற அல்லது எங்களை கீழ்த்தரமாக பேசுகிற விடயங்களை பாராளுமன்றத்தில் செய்ய வேண்டாம். இதைத்தான் உங்களுடைய கடந்த கால வரலாறு 70 வருடமாக செய்து வந்திருக்கிறது. இதைத்தான் இந்த நிலைமை நீடித்திருந்தால் அல்லது கடந்த 30 வருடங்களாக இடம்பெற்ற வன்முறை கிழக்கிலே ஒழிக்கப்படாமல் போயிருந்தால் இன்று நீங்களும் வந்து இங்கே பேச முடியாத சூழல் இருந்திருக்கும் என்பதை நீங்கள் மறந்துவிடக்கூடாது. அந்த அடிப்படையில் நாங்கள் பொறுப்புமிக்க அரசாங்கம் அடிப்படையில் நாங்களும் இந்த அரசாங்கத்தில் சேர்ந்து பணியாற்றுகிறோம். மக்கள் மத்தியிலே பிரச்சனை இருக்கிறது. அரசாங்கமும் மிக தெளிவான தமிழ் மக்களுக்கு நேரான வேலைத்திட்டங்களை முன்வைக்க வேண்டும். குறிப்பாக எம்மை போன்ற தலைவர்கள் எதிர்கட்சியின் அழுத்தத்திலிருந்து மீளக்கூடிய பல கட்டுமானப் பணிகளை மேற்கொள்வதற்கான வாய்ப்பு வசதிகளை ஏற்படுத்திக் கொடுக்க வேண்டும். குறிப்பாக கொரோனா தொற்றிலே மண்டல மாவட்டம் மிகப்பெரிய வீழ்ச்சி அடைந்திருப்பதை நானும் அந்த அடிப்படையில் இவற்றையெல்லாம் கட்டியெழுப்பக்கூடிய அபிவிருத்தி செய்யக்கூடிய வாய்ப்பை நாங்கள் பேசிக் கொண்டிருக்கிறோம். இவற்றையெல்லாம் எடுத்து மிக விரைவாக இந்த பொருளாதார வளர்ச்சியிலே மட்டக்களப்பு மகளையும் முன்னிறவைக்கக்கூடிய வாய்ப்பை வசதி அரசாங்கம் தரும். அதை நாங்கள் செய்து காட்டுவோம் என எங்களுடைய அன்பான எதிர்கட்சி எங்களுடைய தமிழ் தேசிய கூட்ட உரிமையை சொல்லி முடித்துக் கொள்வோம். நன்றி, வணக்கம்.
தேங்க்யூ. ஜேசி அலுவலத்தில் மந்த்ருமா உத்மாரி நடி பாக்கால
முலாசனர் கார் மந்திரித்துமணி விசேஷம் அததினே மே எதிர்பார்க்கிறன போர்ட் சிட்டி சம்பந்தம் எதிர்பார்க்கிற பணம் கெடுப்பான் சம்பந்தம் அதாஸ் தக்கண்ட பெற அது ரட்டேத்தின தத்துவ சம்பந்தம் அப்படி கௌரு தித்தாம சங்வேதீவ கனகாட்டுவேங்க இன்னும் அமஸ்தாவா தாத அப்படி ரட்டே தினகட்ட திகட்ட ஆசான பிரமாணியாக மே கொரோனா ஓதிரி ஜீவிதாட்சியிட பார்த்துரும் இவகேம தினகட்ட திதாஸ் பஞ்சகர ஆசான பிரமாணியாக மே கொரோனா தாத்துவத்துள்ள ரோஹல் கத்துவன் ஆசாதித்து பாட்டு பார்த்துரும் அப்படி அது தக்க சௌக்கிய நியோஜ அத்தியாட்சகரை கீன உதய மாத்தியட்ட இதிரி தின சீயத்துள்ள மில்லியனாக விதர மேராட்டே கொரோனா ரோகியம் அத்து என்ன புல்வாங்கல மே தத்துவத்துள்ள இவனி பயானக தத்துவத்துள்ள தமாய் மே ஹதிசியே ரஜே பிரதான அவசியதா விளாத்தியன்னு மே போச்சிடி பணத்தை சம்மத்த கிடக்கா தம்பலாண்டு மே பணத்தை எதிர்பார்க்கிறீமேதி மேக கெசட்கரான கவுது மேக கெசட்கிரீம சந்தா அத்திகாரு ஜனாபித்துமாக நியம் பறித்தாய் பலக்கிறாய் நிவாடு தின கணனாவ கல்லல மேக உசாவேடி அன் நதி விதியட்ட தமாய் மே கடுதுக்குறே நமுத் மிரட்டே ஜனதாவுக்கு வாசனாவட்ட அப்பி அதிகரன்ற கிஹில்ல அது மேமெனக்கொட்ட ஜனாதிபதிவரையா கசட்கருபு ஜனாபித்துமா கசட்கருபு யோகம் கபினட் மண்டலே அனுமத்த கருபு மே கெட்டும் பார்த்து தம் பலாண்ட சேஷாதிகரணேங் மேகே வகாந்தி விசிபாக் அப்பேரட்டே விவஸ்தாவோட விருத்தாய் கீழ பிரகாசகர் எத்தனை பலாண்ட முகத்த எத்தனை மேக மேக ராஜாக்கரே லஜ்ஜா வேணும் மேக விசேஷம் மே கசட் பத்திரே சாமானிய விதியட சுவதேச கட்டிடத்து பரிபாலனை மனத்தங் முதல்ல மாத்தியான்சங் என்னோன்னு கசட் பத்திரியா மேக ஜனாபித்து மாம கசட் கரல ஏ கெட்டும் பார்த்தே அப்பேரட்டை விவசாவிட்ட விருத்தவதமாய் அப்பேரத்தை விவசா உள்ளங்கன விதியட்டதமாய் ஏ பணத்தே விசி பஸ்வதா அம்பத்தியேன் இது எமனா அது ஏ எவனி தத்துவத்தமாய் அது உதாவிலா தேன் இது அதிகரணையிட மேக கீனத்தங் மே பார்லிமேந்துரையே ரட்டை விவசா உள்ளங்கனை கரு மே படத்து தேச அப்படி கீனவா ஆண்டுவட்டு ஆண்டு ஆவி மேலட்டே எக்க நீத்தியா எக்க ரடக் கீழ தங் அது விவசாயம் மேலட்டே நீதி தெகா ஸ்ரீலங்காவை அணிக்கலாபேட்ட எக்க நீத்தியா போச்சிட்டியட தவ நீத்தியா கேனதமாய் மே படத்தாத கிணல்லதீன் தெரிந்தாப்பி பெஹாதிலோம கீனோ ரஜேட்டு ஜனதாவட்ட ரஜே அக்கட்டியர் கியபு காரணாத அது கிரியாத்மக கர்மிங் இன்னே ஏமனத்தான் தமங்க அவசிய விதியட்டு தமண்ட வாசி விதியட்டு அவசிய வட பிள்ளாத அது ரட்டே ஜனதாவட்ட வசங்கர்மி மே ஆண்டு கிரியாத்மக கரண்டு பலாபுரத்துவேன் දේශ අපි පැහැදිලිවම කියනවා මේ මේ தත්ත්වය තුල මේ පනතදී රජයේ බලාපොරොත්තු වන ආකාරය ඉතාමත් ලැජ්ජාසහගතයි. සමහර කාරණාවලදී විවස්සාව 25 වතාවක් උල්ලංඝනය වුණා විතරක් නෙමෙයි සමහර කාරණාවලදී මේ තුනෙන් දෙකේ බලයක එහා ගිහිල්ලා ජනමත විචාරණයකින් මේ රටේ ජනතාවගේ විමසන්න ඕන කියන තැනකට ගේන පනතක් මේක රටේ වසන් කරමින් සම්මත කරගන්න තමයි ලෑස්ති වුනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මෙවැනි පනතක් මෙවැනි වසංගතයක් තියෙන වෙලාවෙ ගෙනල්ලා ජනතාවට රහසෙන් හොර රහසෙන් සම්මත කරන්නේ නැතුව මේවා සාකච්ඡා කළා. විශේෂයෙන්ම අපේ රටේ ඉන්න ගෞරවනීය අපි දැක්ක පහුගිය වතාවල් වල ගෞරවනීය ස්වාමින් වහන්සේ ළඟට අරන් ගියා මේ පනත. මහානායක හාමුදුරුවෝ ළඟට අරන් ගියා. අරන් ගිහලා ඒ අයට යම් යම් උපදෙස් දෙනවා අපි දැක්කා. ඒ කරුණු පහදලි කරනවා අපි දැක්කා කැබිනට් ඇමතිවරු. එහෙමනම් අද මේ ශේෂාධිකරණයෙන් ලබා දීලා තියෙන මේ නිර්දේශත් එක බලද්දී අපේ ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේ ළඟට අරන් ගිහලා තියෙන්නේ ආණ්ඩුක්‍රම විවස්සාව උල්ලංඝනය කරන ඒ පරිච්ඡේදත් එක්ක තමයි මේ පනත අරන් ගිහලා පෙන්නලා මේ සාධාරණීකරණයක් ගැන කතා කරේ. එහෙමනම් අපි කියනවා මේ ගරු සභාවේ විශේෂයෙන්ම වර්තමානයේ අද මෙවැනි දේවල් වලට අපි ප්‍රමුඛතාවය ලබා දෙනවට වඩා අපි වැහැදිලම රජයට කියනවා මේ අපේ රටේ අද මේ වසංගතයක් තුළ මිනිස්සු පාරවල් වල මැරෙන වෙලාවේ ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න මේ කාලේ යොදවන්න කියලා අපි ආණ්ඩුවට දිගින් දිගටම මතක් කරා. නමුත් ආණ්ඩුවේ අවශ්‍යතාවය අද මොකක්ද කියන එක අපිට පැහැදිලි. ඒ වගේම මම කියන්න ඕනි යහපාලන රජයේ කාලෙදි මම සුවේදේශ කඩිකු රාජ්‍ය අමාත්‍යවරයල හැටියට හිටියේ අපේ කැබිනට් ඇමැතිතුමා මේ පෝට් සිටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට මේක පාර්ලිමේන්තු යෝජනාවකින් අද එකතු කරලා තියෙනවා. ඒ වගේම
අවසාන විනාඩිය
ඒ වගේම ඒ යෝජනාවෙන් එකතු කරා වගේම ඒ බල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට ඒ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තත්ත්වය ඒ අවස්ථාව අපි උදා කරලා දුන්නා. ඒ වගේම මේ පෝට් සිටිය තුළ අපි දැක්කා අපේ යහපාලන රජයේ පහුගිය කාලේ ඉඳ ඉස්සල්ලා මේකදී අක්කර 50ක ප්‍රමාණයක් සින්නක්කරව චීනට යන්න ගිය අවස්ථාවේදී අද ඒවා නැවතත් සාකච්ඡා කරමින් අපිට පුළුවන් වුණා බදු ක්‍රමයට යන විදිහට ඒ කටයුතු ඒ වෙලාවේ සකස් කරන්න. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද නැවත වතාවක් මේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයටත් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියටත් තියෙන ඒ අයිතිය මේ පනත මගින් කොමිසමක් කරහා ඒ චීන රජයට ලබා දෙන්න යන වැඩපිළිවෙලට අපේ විරෝධතාවය ප්‍රකාශ කරමින් මෙවැනි කාරණාවක් මෙවැනි වසංගතයක් තුළ ගෙන ඒම ගැන රජයක් හැටියට ලැජ්ජා විය යුතුයි කියලා මතක් කරමින් ස්තුති කියමින් මගේ වචන ස්වල්පේ අවසන් කරනවා.
ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
මුලසන්න මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ වරාය නගර පනත් කෙටුම්පත් සම්බන්ධව කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මේ ආරම්භය මං දන්නවා අපි අපේ ජීසි අලවතුල මැත්තුවා මොන කතා කිව්වත් මේක පටන් ගත්තේ දා යලි පොබුදුම ශ්‍රී ලංකා කියන වැඩසටහන යටතේ 2002. ඒක තමයි ආරම්භය. ඒ නිසා මං හිතන්නේ එදිනින් පටන් ගත්තේ ආරම්භය තමයි 2014. එවකට අපේ අතිකව ජනාධිපතිතුමා විදියට කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මැත්තුමා සහ චීන ජනාධිපතිතුමා මුල්ගල් දීලා මේ වැඩකටයුතු පටන් ගත්තා. ඇත්තරම මේ වාතාවරණය ගැන අපි අද රටේ තිබෙන තත්ත්වය ගැන අපි සියලු දෙනාම බොහොම කනගාටුවෙන් සහ කනස්සල්ලෙන් වැඩ කරගෙන ඉන්න කාලයක් තියෙනවා. මේ රෝගය පැතිරීමේ වේගය වැඩි වෙලා තිබෙනවා. ඒ වෛරස් නැතිනම් වෙන වර්ගවලින් මේක ඇවිල්ලා තිබෙනවා. හැබැයි මේක මේ රෝගයට මුහුණ දෙන අතරේ අපි අපේ ආර්ථික කටයුතු ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මම හිතන්නේ සමගි ජන බලවේගයේ සහෝදරුන්ට අවශ්‍යතාව තියෙන්නේ රටේ ආර්ථිකයත් කඩාකප්පල් කරවලා මේ තියෙන රටක් විදිහට අපි ගන්න ආර්ථිකම වශයෙන් ගන්න තියෙන පියවරවල් ටිකත් නතර කරා. ඒ නිසා තමයි කියන්නේ මේක මේ වෙලාවේ ගේන්න ඕනේ නැහැ කිය. මේ මේ රටේ ඔබතුමාලා සිරු දනම දන්නවා අද අපිට සංචාරක ව්‍යාපාරයෙන් එන්න දිවිච්ච ඩොලර් බිලියන 4.5ක විතර මුදලක් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම අපිට ඇංගලොම් ශේෂයත් යම් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා මේ වැඩ කටයුතු ටිකත් එක්ක. ඒ නිසා විශාල අර්බුද ගණනාවකට අපි මූණ දීලා ඉන්න වෙලාවක්. රටේ ආර්ථිකය වර්ධන වේගය 3.4 දක්වා කඩා වැටලා තියෙන මේ ලෝකෙම තත්ත්වය මේක තමයි තියෙන තත්ත්වය. ඒ නිසා මේක නැවත ගොඩනගන්න අපිට රජයක් විතර අවශ්‍යයි.
එනිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඩොලර් බිලියන 15ක විතර විශාල ආයෝජන ප්‍රමාණයක් ලංකාව තුළට ගෙන්න ගන්න. ඒකට අපිට විශේෂ වැඩසටහන් ගන්නව කෝච් වෙනවා. එදා 1978 තමුන්නාන්සලාගේ රජේ ජයජාවදන මැතිතුමා එදා මේ වගේ මීටත් වඩා ප්‍රබල වැඩපිළිවෙලක් තමයි ආයෝජන මණ්ඩලයට ගෙනාවේ. අද ඒක මේ තියෙන 50 ආයෝජන මණ්ඩල 50 කතා කරලා බැලුවොත් එහෙම මේකයි එක අහසර පොළොව වගේ සමහර තැන්වල තියෙනවා. නමුත් අපි මේක බොහොම පැහැදිලිව ලංකාව ඇතුලේ නීතිය මේක ඇතුලේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට අපි අවශ්‍ය කරන ශක්තිය දීලා තියෙනවා. ඔබතුමාලා කතා කරන හැම විටම මම දැක්ක රංජිත් මන්තුම් බණ්ඩාර මැතිතුමා අඩුම තරමේ මේ පනතවත් කියවලා තිබුණේ නැහැ. එදවා කියනවා මේකේ කාටවත් ඒකට ඇතුළට යන්නත් බැහැලු. මම දන්නේ කොහෙද දන්නේ මේක තියෙන්නේ. ඉතින් මේ වගේ බොරු කියලා මම කල්පනා කරුවේ මෙහෙම මේ මුකුත් කියවන්නේ නැතුව ඇවිල්ලා මේකේ කතා කරපුවා මුළු රටම අන්දමන් දෙනවා මේ වැඩෙන්. ඒ නිසා මම කියන්න කැමතියි අපි රට නාදරේ කරන අය විදියට මේ රටට කිසිදු ආකාරයේ හානියක් සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ වරාය නගරය වැඩපිල්ල වගේ වැඩපිල්ල රාශියක් ලෝකේ හැමතැනකම තියෙනවා. මේ වගේ විශේෂ ආර්ථික කලාප 5558ක් තියෙනවා ලෝකේ රටවල් වල. රටවල් 147ක ඩොලර් ට්‍රිලියන 45ක ගනුදෙනු කරනවා මේ රටවල්. 1975 ඉඳලා පටන් ගත්ත අලුත් වැඩපිල්ලක් තමයි මේ ක්‍රියාත්මක වෙන ඉදිරියට යන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේක අලුත් ක්‍රියාවලියක් නෙමෙයි. මූද ගොඩ කරලා හදපු මේ වගේ විශේෂ ආර්ථික කලාප 46ක් ලෝකේ තියෙනවා. ආසියාවේ විශාලම ප්‍රමාණයක් වැඩිපුර තියෙනවා ආසියානු කලාප. ඒ නිසා ලංකාවටත් මෙවැනි වාතාවරණයක් තුළ මෙවැනි ආර්ථික කලාපයක් ඇති කරන්න වෙන හේතුවක් ඉඳ නෙවෙයි. ලංකාවේ අනෙක් ප්‍රදේශවල ආයෝජනයක් පටන් ගන්න අපි දන්නවා කොයි තරම් කාලයක් යනවද කියලා. ඒ කාලවකවානු යනකොට ඉඩම් හොයාගන්න කාලයක් යනවා. ඊළඟට ඒකට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න කාලයක් යනවා. ඊළඟට වතුර ටික ගන්න කාලයක් යනවා, විදුලිය ගන්න කාලයක් යනවා. මේවා සියල්ල මේ ආයෝජන කඩාවැටෙන්න ප්‍රධානම හේතුවක් ලංකාවේ. ඒ නිසා තමයි විශේෂ ආර්ථික කලාපයක් ඇති කරලා ඒකට ඉතාම ඉක්මනින් ආයෝජකයන්ට ඇවිල්ලා ආයෝජන පටන් ගන්න පුළුවන් විදිය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒකට තමයි විශේෂ නීති හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ කැමතියි මේ වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එයානම් බොහොම පැහැදිලිව මම කියන්නේ කැමතියි රටේ නීතිය තමයි මෙහි ක්‍රියාත්මක වෙන්න වෙන කිසිම නීතියක් ඒක ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආයෝජන සම්බන්ධව විශේෂ නීති ක්‍රියාමාර්ගව ගන්නාවක් තිබෙනවා. මොකද ආයෝජන ඉක්මන් කිරීම සඳහා. ඒ වගේම මෙව කොමිෂන් සභාව හදන නීති නැත්නම් උන් විවිධ රෙගුලාසි හදනවා නම් ඒ රෙගුලාසි අනිවාර්යෙන් අපේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා
පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා one moment
අපි ඉදිරි කටයුතු ටික ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ මුදල් පනත අපි පනතට 148 යටතේ මුදල් පාලනයට සම්පූර්ණයෙන්ම යටත් වෙලා තියෙනවා. ඒකට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේ විතරක් නෙමෙයි විගණිතේ සම්පූර්ණයෙන් යටත් වෙලා තියෙනවා. ඒ වගේම කියන්න කැමති වාණිජ ආරවුල් සම්බන්ධව ඇතිලා තියෙන වාතාවරණය තුළ දිනපතා නඩු අහලා ඉවත කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා තියෙනවා. අද ලංකාවේ විශේෂ නඩු තියෙනවා දිනපතා අහලා ඉවර කරන ඒවා. ඒ වගේ විශේෂ අවස්ථාවක් මේකට ලබා දෙලා තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මේ වැඩපිළිවෙල තුළ විශාල ආර්ථික ප්‍රගතියක් රට ඇතුළේ ඇති වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මන්ත්‍රී කණ්ඩායමෙත් අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම මෙහි තිබෙන රැකී රක්ෂා අවස්ථා 83,000ක් විතර හැදෙනවා. ඒ හැදෙන රැකී රක්ෂා අවස්ථා අති බහුතරයක් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලකුත්
මේක ඇතුළේ අපි සකස් කරනවා.
ඒ නිසා කිසිදු ආකාරයේ බියවීමක් නැත්තම් කොලනියක් ඇතිවීමක් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේකේ කියලා තමන්ට තමන්ගේ රට රටවල් වලට තියෙන ඇඟැලුම් කම් වලට ගිහිල්ලා එක එක කිව්වට මේක කිසිම ආකාරයේ චීන කොල්ලියක් වඩපත් වෙන්නේ නැහැ. මේක බෑදිලිව ලංකාවේ කොටසක් ලංකාවේ විශේෂ ආර්ථික කලාපයක් වඩපත් වීම පමණයි සිද්ධ වෙන්නේ
කියන එකත්
මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
තුෂාර ඉදුණේ ලමර්සේන මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
මිසුති ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන් රට බරපතල වසංගතයකින් දවස ගානේ පඩියෙන් පඩිය පල්ලෙහාට වැටෙද්දි රට ගිනි ගනිද්දි දවස ගානේ අපේ රෝගීන් ප්‍රමාණය වැඩි වෙද්දි මේ ආණ්ඩුවට තිබිච්ච ලොකුම තදියම තමයි මේ පෝට් සිටි පනත සම්මත කරගන්න. ඉතින් අපිට ඒකෙන්ම තේරෙනවා මේ ආණ්ඩුව මොනතරම් මානව හිතවාදීද, දයාබරද, ලෙන්ගතුද ජනතාවට කියන එක අපිට මේකෙන්ම තේරෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ දැන් හදිසි අවශ්‍යතාවයේ මේකද දැන් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි දැක්කා පහුගිය කාලේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මියට මෙච්චරක් දුන්නාය ඊගාවට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඩොලර් මිලියන් 7.3ක් දුන්නාය මේ වගේ සන්ඩේ මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කරපු වාර්තාවන් ඉතින් මේ එතකොට මේ චීනෙන් තමයි චීන සමාගම් වලින් තමයි මේ මුදල් ටික ලැබිලා තියෙන්නේ එතකොට දැන් එතකොට මේ ආණ්ඩුවේ අපි දැක්ක තව පැහැදිලි දෙයක් තමයි දැන් හරි ආඩම්බරයෙන් හිටපු මේ ආණ්ඩුව දැන් 3/2 අතිබහුතරයකින් ආඩම්බරයකින් හිටපු ආණ්ඩුව අපි දැක්ක ජීඑල්පීස් මහත්තයා කියනවා දැන් මේක සරල බහුතරයකින් දැන් අපි මේක සම්මත කරගන්නවා කියලා දැන් මොකද්ද මේ උනේ අර මහා ආටෝප සාටෝප 3/2 බලයක් පිරිවරා ගත්ත මේ ආණ්ඩුව මොකද මේ සතිය වෙනකොට මේක සරල බහුතරයකට මාරුනේ එතකොට ආණ්ඩුවේ තිබිච්චේ මහා බල පරාක්‍රමය දැන් මේ වෙනකොට මේ පෝට් සිටි පනත හරහා දියේ වෙලා ගිහිල්ලාය කියන පණිවිඩයක් මම හිතන්නේ මේ අවස්ථාවේදී එනවා ඉතින් ඒකම අපි විරුද්ධ නැහැ ගරු මූලාසනයේ මන්දේතුමනි දයසර්ජයසර්ජ මහත්තයා පෙරේද වෙනකම් ආයෙකත් කතා කරා ඔකට විරුද්ධ අද පූස් පැටියෙක් වගේ ඈ අද පූස් පැටියෙක් වගේ සුසිල් ප්‍රේමජාන මහත්තයා කතා කරා අද පූස් පැටව වගේ මන් දන්නේ නැහැ UN ද දන්නේ නැහැ ඉතින් ඈ ඉතින් ඒ නිසා අපි විරුද්ධ නැහැ ගරු මූලාසනයේ මන්දේතුමනි මේ පෝට් සිටියට අපි විරුද්ධ නැහැ මේ හැබැයි අපේ පෝට් සිටියට විරුද්ධ නැහැ නමුත් මේක චීන කොලනියක්
මගේ නම සඳහන් කරපු ඉඳන් මම මේ කතා කරේ මේ නිව්යෝක් ටයිම්ස් එක ගහන්නේ කොහෙද මොන පාටද ඒක කියවලා දිනව
හරි කතා කරන්නේ
පාට කරන්නේ මම කතා කරේ පුෂ්ප රාජපක්ෂ මහත් එක විතරයි දැසේ ජයසන මහත්තුමාලා සුසිත් ප්‍රේමජාන්ත මහත්තුමාලා මේ ඊයේ ප්‍රේම දානකම් මේක බොහොම බරපතල විදියට විවේචනය කළා. හැබැයි අද දැන් මේනකොට සංසුන්. මම දන්නේ යුවන් කියන සද්දයක් තමයි එන්නේ. ඉතින් ඒකම අපි විශේෂයෙන් කියන්න ඕනේ අපි විරුද්ධ නැහැ. මේ පෝට් සිටියට විරුද්ධ නැහැ. හැබැයි අපි මේක චීන කොලනියක් වෙනකොට වෙන එකකට තමයි
මේ නම කතා කරපු ඉඳ මම අපව කිව්වේ මේ තුෂාර මන්ත්‍රීතුමා ගිය සතියේ නෙමෙයි ඊයේත් මර කි කිය හිටියා මේ විපක්ෂේ වෙලා ඉන්න වැඩේදී හොඳයි මොක් කර මට කරලා දෙන්න කොහොනේ මේ මං එන්නම් කියලා කිව්වනේ ඔබතුමා කිව්වා ඊයේත්
තුෂාර මන්ත්‍රීතුමා කතා කරා
බොහොම ස්තුතියි අපි කැලෙන් කැලියත් අපි සමගි ජන බලවේගයත් එක්ක මේ දූෂිත ආණ්ඩුව පළවා හැරලා අපේ සැබෑ බලවේගයක් ගොඩනගනවා අපි කෑල්ලෙන් කෑල්ල ගියත් කියන එක මම තමුන්නාසර මේ අවස්ථාවේදී කියනවා
මන්තුමා අවසාන විනාඩිය
විශේෂයෙන් කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මම අහන්නේ දැන් අධිකරණයෙන් මේ ඉදිරිපත් කරපු වගන්ති 75න් 24ක්ම කෑලි ගැලෙව්වා මේ කෑලි 24ක්ම ගලවපු මේ උගත් විද්වත් ප්‍රවීණ රටට ආදරය කරන දේශහිතයිෂී මන්ත්‍රී කණ්ඩායමක් නායකයෝ කණ්ඩායමක් තමයි මේක හිටියේ එතකොට මෙව මේ පනත් හදනකොට මෙවා උසාවියෙන්ම මේ කෑලි ටික ගලවනකම් කෝ මේ ආණ්ඩුවේ හිටපු දේශහිතයිෂින්ගේ තිබිච්ච දේශහිතයිෂීභාවයේ කෝ තිබිච්ච ජාත්‍යාලයේ කෝ තිබුණු දේශීය සම්පත් විදේශයන්ට විකුරන්නේ නැතුව තිබිච්ච ජාත්‍යාලයේ එනිසා අද ලැජ්ජයි කියන්න අපි ඇතුළු පක්ෂ ගණනාවක් එක්ක වෙලා මේක අධිකරණයට යවලා අපි මේක අභියෝග කළේ නැත්නම් අමු අමුවේ සම්පූර්ණයෙන් අපේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය නැතෝ යන මෙන්න මේ පනත සම්මත කරන්න ඉඩ තිබුණා. දැන්
කියනවා
අධිකරණයට ස්තුතිවන්ත වෙන්න දෙයක් නැහැ. මේක අපි යොමු කරපු එක නිසා. එතකොට ඒකම ගරු මන්දතුමනේ මට අපිට පේනවා. දැන් කෝතිමිච්ච ආගමික අර සිංහල බෞද්ධකම. දැන් අපි දන්නා හැටියට මේ පෝට් සිටිය කිසිම ආගමික ස්ථානයක් කිසිවෙකුට ඉදි කරන්න බෑ. එතකොට ආගමික ස්ථානයක් ඉදි කරන්න බැරි පෝට් සිටියක් නිර්මාණය කරන්න මේක මේ බෞද්ධ ආගම උලාකන්න බලාගෙන කෑ ගහපු අයගේ තිබිච්ච සිංහල බෞද්ධකම කෝ කියන එක තමයි
අන්තිම කාලය අවසන්
අහන්න දෙපෙන්නේ. එතකොට මේ දවස්වල අපිට ආරාධනා ලැබෙනවා චීන බලධාරීන්ගෙන් මේ පෝට් සිටිය බලන්න එන්න කියලා.
අර අපි ගියේ නැහැ. අපිට ආරංචි
වුණා. මන්තුමා අවසන් කරන්න සමා වෙන්න.
ඔව් අපි ගියේ නැහැ. දැන් අද අපිට ආරංචි වුණා. අද කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ චීන බලධාරීන්ගේ ආරාධනාවෙන් අද පෝට් සිටිය බලන්න. මේගොල්ලෝ යනකොට කොහොමද
කියන්නේ? බොහොම ස්තුතියි මන්තුමා.
නෑ මට තප්පර 10ක් දෙන්න. මේගොල්ලෝ යනකොට මේ පෝට් සිටිය චීන බලධාරීන් එක්ක යනකොට ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා කියලා තමයි ගියේ. හැබැයි ආපහු වෙන්නේ කොහොමද? යුවන් 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 කියාගෙන තමයි මේගොල්ලෝ ආපහු වෙන්නේ. මේක තමයි මේ ජාතිය දේශය වෙනුවෙන් රටේ ජනතාවගේ ඡන්දය මංකොල්ල කාපු මේ
බොහොම
සැබෑ ජාත්‍යාලය මේකයි කියන එක
මතකයි. ඊළඟට වීර සුමන වීරසිංහ මන්තුමා විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලැබිච්ච සීමිත කාලය තුළ විශාල කාරණා ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න තියෙන නිසාවෙන් විශේෂයෙන්ම මේ වරාය නගර කොමිසන් සභාව සහ වරාය නගරයක් ස්ථාපිත වෙන්න ප්‍රධාන හේතුව බවට අපේ රටේ පත් වුණේ අපි ණය ගන්න නැතුව මේ රටට විදේශ විනිමය ගේන උපක්‍රමයක් විදියට රටක ආදායම් බවට පත් වෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. රටේ ආදායම උත්පාදනය කරන මාර්ගය බවට පත් වෙන්නේ එක්ක බදු පනවන්න ඕන, නැත්නම් විදේශ ණය ගන්න ඕන, නැත්නම් ආයෝජනයන් ගේන්න ඕන. අපේ රටේ පවතින තත්ත්වයන් තුළ බදු පනවීම කරන්න බෑ. බදු ප්‍රතිපත්තිය සරල බදු ප්‍රතිපත්තිය බවට පත් කරන්න ආණ්ඩුව ප්‍රතිපත්තියේ තීන්දුවක් අරගෙන ඒ වගේම ණය ගැනීම අද සීමා වෙලා තියෙනවා, සීමා කරලා තියෙනවා. විශාල ණය බරක ණය කන්දක අපේ රට හිර වෙලා ඉන්න නිසාවෙන් ඒ නිසා හොඳම උපක්‍රමය බවට පත් වෙන්නේ ආයෝජකයන් දිරිගන්වමින් ආයෝජන රට තුළට ගෙන ඒම. ඒ වෙනුවෙන් තමයි මේ කොමිෂන් සභා පනත ඉදිරිපත් කළා තියෙන්නේ මේ පවතින නීති රීති ලිහිල් කරමින් එක කවුලුවක් තුළින් සියලු කටයුතු කරන්න පුළුවන් ආකාරයට ආයෝජකයන් දිනමත් කරන පනතක් විදිහට තමයි මේ වරාය නගර කොමිෂන් සභාව ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක නිසා මේ ආයෝජනයට හිතගාමි පරිසරයක් අපේ රටේ නිර්මාණය කරන්න ඕනේ. ඇයි අපේ රටේ රාජ්‍ය ආදායම අද 9% දක්වා අඩු වෙලා 1977 වෙනකොට 24%ක් වෙච්ච දිජ රාජ්‍ය ආදායම අද 9% දක්වා අඩු වෙලා කොවිඩ් තත්ත්වයත් එක්ක තවත් භයානක ඛේදවාචකයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ පනතර විරුද්ධව මතවාද අද සමග ජන බලවේගයත් අනිත් කණ්ඩායමනොත් ඉදිරිපත් කරන තර්ක දිහා බැලුවාන් පස්සේ බහුගේ දාශලා Facebook වල පෝස්ට් එකක් දානවා මේකට අත උස්සලා ගමට එන්න එපා කියලා. දාන්නේ ඔය ජනතා විමුක්ති පෙරමුණත් සමග ජන බලවේගයේ කණ්ඩායමත් විසින්. මම මේ මොහොතේ සභාගත කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි මේ පනතර ගේන්න කටයුතු කරේ අපි සෞභාග්‍ය දක්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගාන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කොළඹ වරාය නගරය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රය බවට පත් කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි කඩිනමින් හඳුන්වා දෙනවායි කියන කාරණාව. හැබැයි මේකේ විහිළුවට කාරණාව සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේකම වෙනත් වචන වලින් තියෙනවා. ඒක සඳහන් වෙනවා විශේෂ ආර්ථික බලාපයක් නිර්මාණය කිරීම සඳහා අපි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර පනත සම්මත කරන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඒ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුකමාටි සාරාගමතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන මොහොතේදී වරාය නගරය කියන කාරණාව සඳහන් නොවුණා වුණත් එහිදී පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව, බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව, ආයෝජකයන් දිරිමත් කිරීම සම්බන්ධව, ආයෝජන සහ ව්‍යාපාර සිදු කිරීම සම්බන්ධව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ඒක නිසා හැම පක්ෂයක්ම බලයේ ඉන්නකොට එකක්, විපක්ෂයේ ඉන්නකොට එකක් තියෙන සාම්ප්‍රදායික චින්තනය තමයි මේ කාරණාවෙදිත් මතුවෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් කාරණාව තමයි මේකදී කියන්නේ මේ චීනට විකුණනවා කියන කාරණාව. නෑ මේ කොමිෂන් සභාවෙන් කරන්නේ මේ වරාය නගරය නියාමනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් හරිගස්සන එක. ඒකපත් කිරීම බලධාරියා වෙන ජනාධිපතිවරයා. ඒක නිසා ජනාධිපතිවරයා විසින් පත් කරන බල ඒ යාන්ත්‍රණය තමයි මේ කටයුත්තේදී ප්‍රධාන කාරණාව බවට පත් වෙන්නේ. හැබැයි අපිත් කාරණාවක් මුලින් ඉදිරිපත් කරපු පනත තුළ යම් අඩුපාඩුකම් ගණනාවක් තිබුණා. මානියෝජනගෙන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විදියටත් අපි ලිඛිතවත් වාචිකවත් ඒ කරුණු ඉදිරිපත් කරන්න ඕන තැන්වල සඳහන් කරා. අපි අද වෙනකොට ඒ ඉදිරිපත් කරපු ගොඩක් සංශෝධනයන් අද සංශෝධනයන් විදිහට පාර්ලිමේන්තුවල අර කාර්යසභා අවස්ථාවේදී ඉදිරිපත් කරන්න රජය සමත් වෙලා තියෙනවා. ඊයේ ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු සංශෝධනත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරපු සංශෝධනත් අද මෙතන කතා කරන මහා හරුමයක් විදියට. ඒක අරුමයක් නෙවෙයි. පනතක් ඉදිරිපත් කරාම පනත් කැටුම් පතක අධිකරණය ගියාම මේවා සංශෝධන ඉදිරිපත් කරන සාමාන්‍ය දෙයක්. අද ඒ දේවල් වලට හිස නමලා ආණ්ඩුව තුළ මේ ආණ්ඩුව කටයුතු කිරීම මේ පනතේ සාධාරණ සහ ශක්තියක් බවට පත් වෙලා තියෙනවා. මේ පනත්වල එක වෙලාවක තිබුණා කොමිෂන් සභාවේ සභාව සමාජිකයන් පත් කිරීම සම්බන්ධ කාරණාව. ඒකේ නියාමනයන් තිබුණේ නැහැ. අපි ඉදිරිපත් කරා මේක බහුතරය ශ්‍රී ලාංකිකයන් වෙන්න ඕන, සභාපතිවරයා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න ඕන කියන කාරණාව අද අධිකරණයේ කියපු සීමාවලත් ඔක්පා ගිහිල්ලා ආණ්ඩුවේ සංශෝධන ගේන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පනත මේ වරාය නගරය සම්බන්ධවත් මේ පනත සම්බන්ධවත් තියෙන මූලික කාරණා මොකද්ද? චීන විරෝධය. අපි දැක්ක මේ පනත ගෙනකොටම ඉස්සරහම බලල මල්ලෙන් එළියට පැන්නේ කවුද? ඇමරිකානු තානාපත්තුමිය. ඇමරිකානු තානාපත්තුමිය බලල මල්ලෙන් එළියට පැන්නට පස්සේ තමයි ඒ පස්සේ අනිත් ඒ ඇමරිකන් අධික ගති කණ්ඩ පස්සේ යන පටන් ගත්තේ. අධිකරණයට සහ අනිත් කාරණාවලට ගියේ ඒ බලල මල්ලෙන් එළියට පැන්නට පස්සේ. ඒ වගේම කරුණ මුලාසන මන්තමනේ මෙතනදී පේනවා අර ෆිදල් කැස්ට්‍රෝ සහෝදරයා කියලා තියෙනවා මේ නැති සතුරෙක් මවා පාන්න සැබෑ සතුර යට කරන්න කියලා. දැන් මෙතන ඇත්ත කාරණාව චීනද අපේ රටේ හතුරා? අපේ රටේ ආර්ථිකය සහ දේශපාලන හතුර චීනද? නෑ, මේ බටහිර රටවල් සහ බටහිර බලවේග තමයි අපේ රටේ සැබෑ සතුරා. ඒ නිසා ඇත්ත සතුරා යට කරන්න තමයි, සැබෑ සතුරා යට කරන්න තමයි නැති සතුරෙක් මවා පාන්න විපක්ෂයත් ඒ බලවේගයත් කටයුතු කරන්නේ. මේක ඉතිහාසයේ පුරාවටම
අවසාන විනාඩිය
මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සෝවියට් කඳවුරට විරුද්ධව තිබිච්ච බලවේග, සෝවියට් කඳවුර බිඳ වැටෙන මධ්‍යස්ථ වෙච්ච කණ්ඩායම් එදා කරපු දෙයම අද චීන කඳවුර බිඳ වටන්න චීනයේ ආර්ථික වටවන්න කටයුතු කරනවා. චීනය කියන්නේ මොකද්ද? අද වෙනකොට ලෝකයේ බලවත්ම රටබාට පත් වෙමින් තියෙනවා. 2010 වෙනකොට චීනය තමයි ලෝකයේ දෙවෙනි ආර්ථික බලවතා. නිසක වසරේ මේ දශකය තුළ ලෝකයේ පළවෙනි ආර්ථික බලවතා බවට චීනය පත් වෙනවා. මේ මාසයේ චීනය මේ අවුරුද්ද චීනයේ කොමියුනිස්ට් පක්ෂය රට පාලනය කරන කොමියුනිස්ට් පක්ෂය අවුරුදු 100ක් වෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට රටක රජයේ රටේ ජනගහනය සියල්ලක්ම චීනයේ කෝටි 40 ලක්ෂයක් ඉන්නවා. සියලුම ජනගහනය දරිද්‍රතාවයෙන් දුර කරපු රටවලට පත් වෙන්නත් චීනයේ පුළුවන්කම ලැබිලා තියෙනවා. අවසාන වශයෙන් මට වතාව අවසන් කරන අවස්ථාව ලබා දෙන්න කරු බුලාසලන්න මන්තුමනි, විශේෂයෙන් මේ කාරණා සම්බන්ධ කරුණු ගණනාවක් විශේෂයෙන්ම ආසියා ප්‍රගති සංසදයේ ඉදිරිපත් කරපු ඒ වාර්තාව මේ මොහොතේ මම සභාගත කරනවා හැන්සාත් ගත කරන්න කිරීම සඳහා කාලය වේලා ඉක්මවා ගිය නිසාවෙන්. අවසාන වශයෙන් මෙන්න මේ යෝජනා ඉදිරිපත් කරලා මම කතා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ කාරණාවේදී අපි ඉල්ලා සිටිනවා මේ කොමිෂන් සභාව පත් කරනකොට අනිවාර්යයෙන්ම මහවැංකුවේ හෝ එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් පත් කිරීම ජනාධිපතිතුමාගේ කාර්යභාරය බවට පත් කරන්න කියන කාරණාව. දෙවෙනි යෝජනාව දෙවෙනි කාරණාව මෙතනදී තියෙන විදේ විසා ලබා දීමේ කියාවලියේදී විදේශිකයන්ට විසා ලබා දීමේදී අර සුදුසු ක්‍රමවේදයක් තුළ අපේ රටේ රැකියා සුරක්ෂිත බව ආරක්ෂා වෙන ආකාරයට විසා ලබා දෙන කියන කාරණාවත්. අවසාන වශයෙන් මෙතන රැකියා 83,000 නිර්මාණය වෙනවා. ඍජු රැකියා අවස්ථාවන් වක්‍ර රැකියා අවස්ථාන් ගණනාවක් නිර්මාණය වෙනවා. මේකට ගැළපෙන ආකාරයට මානව සම්පත් සංවර්ධනය කරන්න කියන කාරණාවත් අපේ රටේ අධ්‍යාපන වෙස් සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන මේ මොහොතේදී ඒ වෙනුවෙන් ප්‍රවේශයක් ඇති වෙන කියන කාරණාවත් සිහිපත් කරමින් මේකට උදව් සාර්ථක කරන්න පුළුවන්කම ලැබෙනවා. තින් ලංකාව ආර්ථිකය පිම්මක් ඉස්සරහට බනින්න පුළුවන්. ඒ පිම්මට විරුද්ධව තමයි සකල විද දුෂ්ට බලවේග පෙළගැහෙන කියන කාරණා සිහිපත් කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා.
Siddhartha Mantuma, you have 6 minutes, Honourable Member.
Talamidangindra Kaura Urupina Orle in the Turaimuhanakara Puladara Aniatin in the Satamulam in a Kunduvarakindra Podu, Arsanga Kurukindra Karnangal Bukyamaka Puladara Virti, Vilinati Nidikal, Mihaparam Toyan and Nidikal in the Nautical Barum, Ahaway Indirka Kudia, in the Coronaval, Ed Patrika Kudia. பொருளாதார பின்னடைவை ஓரளவுக்கு சரி செய்து கொண்டு செய்வதற்கான காரணிகள் என்று கூறப்பட்டாலும் கடந்த காலங்களிலே மிக அண்மை காலங்கள் இந்த எம்சிசி என்று சொல்லப்படுகின்ற மிலேனியம் சேலஞ்ச் கோஆப்ரேஷன் இந்த அமெரிக்க நிறுவனத்தினுடைய ஒப்பந்தம் சம்பந்தமாக நீண்ட கருத்துரைகள் நடத்தப்பட்டு கருத்தாடல்கள் நடத்தப்பட்டு அது கைவிடப்பட்டது. ஏறக்குறைய $400 மில்லியன் இனமாக நன்கொடையாக தருவதாக கூறப்பட்டும் அமெரிக்காவுடைய ஆதிக்கம் இங்கே வந்துவிடும் என்று சொல்லி அதை கைவிட்டார்கள். அதே போல் இந்த கொழும்பு துறைமுகத்திலே இருக்கக்கூடிய கிழக்கு முனையம் சம்பந்தமாக கடந்த அரசு 2017 ஒரு புரிந்துணர்வு ஒப்பந்தம் ஒன்று கைச்சாத்திட்டது. அதில் ஏறக்குறைய 700 அத்வானி குரூப்புடைய அந்த பிரைவேட் கம்பெனி வந்து $700 மில்லியன் ஏறக்குறைய அதற்கும் கூடலாம் முதலீடு செய்வதாகவும் அதை தரும்படியும் சொல்லப்பட்ட போதும் அங்கிருக்கக்கூடிய தொழிலாளர்கள் யூனியன்ஸ் தொழிலாளர் அமைப்புகள் அதை எதிர்ப்பதாகவும் அது மாத்திரமில்லை நாட்டிலேயும் பலத்த எதிர்ப்பு இருப்பதாகவும் கூறப்பட்டு அதுவும் இப்போது கைவிடப்பட்டிருக்கின்றது. மீண்டும் பேசப்படுகின்றது, அது வேறு விஷயம். ஆகவே நிதிகள் உள்ளுக்குள் வருவது பொருளாதாரத்தை வளர்ப்பதுதான் முக்கிய காரணமாக இருந்தால் இந்த நிதிகளை கைவிட்டிருக்க தேவையில்லை. அதை நிச்சயமாக ஏற்றுக்கொண்டு செய்திருக்கலாம். ஆனால் சைனா என்று வருகின்ற போது அது எந்த அரசாங்கமாக இருந்தாலும் அம்பாத்தோட்டை காவலையும் கொடுத்தீர்கள் 99 வருடங்களுக்கு. அதே போல் இன்று இந்த கொழும்பு சிட்டி போர்ட் சிட்டி கொழும்பு நகர அவிருத்தியையும் போர்ட் சிட்டி அவிருத்தியையும் சைனாவிடம் கையளிப்பதற்கே முயற்சிக்கின்றீர்கள். இவைகளை பார்க்கின்ற போது ஒரு விஷயம் ஒன்று தெரிகின்றது. இந்த அது மாத்திரமல்ல, கையளிப்பதல்ல, இந்த அதிகார பிரவலாக்கல் என்று வருகின்ற போது அங்கு கொடுக்கப்பட்டிருக்கக்கூடிய அதிகாரங்கள், இங்கு கொடுக்கப்பட்டிருக்கக்கூடிய சட்டமூலத்தில் முதலாக நீதிமன்றத்தின் தீர்ப்பு வருவதற்கு முன்பு கொடுக்கப்பட்டிருக்கக்கூடிய அதிகாரங்கள் ஏறக்குறைய ஒரு தனிநாட்டுக்கு சமனாக கொடுக்கப்பட்டிருக்கின்றது. 70 வருட காலமாக நாங்கள் இந்த நாட்டிலே வாழ்கின்றவர்கள், வடகிழக்கிலே வாழ்கின்றவர்கள் எவ்வளவோ போராட்டங்களை நடத்தி வந்திருக்கின்றோம். ஆயுத போராட்டங்கள், சாத்திக போராட்டங்கள், பேச்சுவார்த்தைகள் நடத்தியும் எங்களுடைய இந்த நாட்டு பிரஜைகளாகிய எங்களுக்கே இந்த அதிகார பரவலாக்கள் மறுக்கப்பட்டு வந்திருக்கின்றது. நிதிதான் முக்கியமாக இருந்தால் உங்களுக்கு தெரியும், அந்த யுத்த நிறுத்த காலத்திலே 2002 அந்த காலங்களிலே பல நாடுகள், முக்கியமாக அந்த கோ கண்ட்ரிஸ் என்று சொல்வார், குரூப் என்று சொல்வார்கள், அவர்கள் 4,000 பில்லியன் டாலர்ஸ் முதலிடுவதாக கூறியிருந்தார்கள். அது மாத்திரமல்ல, இன்று வெளிநாடுகளில் இருக்கக்கூடிய இந்த எங்களுடைய புலம்பெயர் தமிழர்கள் 1,000 ரூபாய்களை முதலிட, 1,000,000 ரூபாய்களை முதலிட தயாராக இருக்கின்றார்கள். இதற்கு எல்லாம் தேவை வடகிழக்குக்கான ஒரு சரியான தன் ஆட்சி கொண்ட, சுயாட்சி கொண்ட ஒரு அதிகார சபை. நான் கூறுவது சபை என்று போகும்பொழுது ஜனாதிபதியால் அமைக்கப்படுகின்ற சபையல்ல, மக்களால் தெரிவு செய்யப்படக்கூடிய ஒரு சபையை உருவாக்குவதன் மூலம் 1,000,000 ரூபாய்களை கொண்டு வர முடியும் நாட்டுக்குள். அது நிச்சயமாக வடகிழக்குக்கு மாத்திரமல்ல, வடகிழக்கில் வாழ்கின்ற மக்களுக்கு மாத்திரமல்ல, இந்த நாட்டுக்கே ஒரு மிகப்பெரிய வரப்பிரசாதமாக அமையும். இதை செய்வதற்கு நீங்கள் தயங்கிக் கொண்டிருக்கின்ற போது, உங்களுடைய நாட்டு மக்களுக்கே சரியான முறையில் நடத்த தயங்குகின்ற போது செய்கின்ற விடயம் என்னவென்றால், நீங்கள் வெளிநாட்டு ஏதோ ஒரு வெளிநாட்டு கம்பெனிகள் கேட்பதற்காக அவர்களுக்கு மிகப்பெரிய அதிகாரங்களை கொடுத்து இந்த அதிகாரங்களை இந்த சைனாவுக்குடைய மேலாதிக்கத்துக்குள் கொண்டு வருவதற்கான முயற்சிகளாகவே இது பார்க்கப்படுகின்றது. இது நிச்சயமாக இந்த நாட்டுக்கு மிகப்பெரிய ஒரு பிரச்சனையை உருவாக்கும். ஒரு விஷயத்தை நான் கூற விரும்புகின்றேன், இதே அளவு அதிகாரம் உள்ள ஒரு சபையை நீங்கள் வடகிழக்குக்கு தருவீர்கள் என்றால், நான் சபை என்று மீண்டும் கூறுகிறேன், ஜனாதிபதியால் நியமிக்கப்படுகின்ற சபையல்ல, தெரிவு செய்யப்படக்கூடிய ஒரு சபை, ஒரு கவுன்சில் ஒன்று வருமாக இருந்தால் நிச்சயமாக அது வடகிழக்குக்கு ஆன அபிவிருத்தி மாத்திரமல்ல, இந்த நாட்டுக்கான அபிவிருத்திக்கு மிகப்பெரிய தொகையான பணங்களை கொண்டு வருவதற்கும் உதவியாக இருக்கும். இந்த நேரத்திலே இந்த 13வது திருத்தம், இலங்கை இந்திய ஒப்பந்தத்தினால் கொண்டு வரப்பட்ட இந்த 13வது திருத்தத்தையே இல்லாமல் செய்கின்ற கதைகளும் நடைபெற்று கொண்டிருக்கின்றது அரசாங்க மட்டத்திலே, சிலர் மட்டத்திலே. இது வந்து ஒரு மிகப்பெரிய பிரச்சனையை நிச்சயமாக உருவாக்கும். அது இந்தியாவின் இலங்கையுடைய ஒப்பந்தம், நீங்கள் சில வழியில் நினைக்கலாம் அது ஜிஆர் ரஜீவ் ஒப்பந்தம் என்று, இல்லை, இரண்டு நாடுகள் கையெழுத்து போடுகின்ற போது வர தொடர்ந்து வரக்கூடிய ஒவ்வொரு அரசாங்கத்துக்கும் அந்த கூட்டு பொறுப்பு நிச்சயமாகவே இருக்கும். ஆகவே ஆக குறைந்தது அதையாவது முழுமையாக அமல் நடத்துவதற்கான முயற்சிகளை எடுத்தால் ஓரளவுக்காவது தமிழ் மக்களுடைய பிரச்சனைகள் தீர்க்கப்படும். இதற்கு முழுமையான ஒரு 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 நடவடிக்கையை இந்த அரசாங்கம் எடுக்க வேண்டும் என்று கூறி நான் முடித்துக் கொள்கின்றேன். என்றால் என்னும் உறுப்பினர்கள், தலைமையிலாகின்ற உறுப்பினர்கள் முடிக்கும்படி கூறியிருக்கின்றார். ஆகவே நன்றி கூறி முடித்துக் கொள்கிறேன். நன்றி.
கரு கோவிந்தகுமார் ரத்ன மந்த்ரிமா, ஒபத்துமாட்ட வினாடி ஹத்தக் காலையா தியனோ மீட்ட பிரதமிங் வீரசுமன மந்த்ரிமா மூலாசனர்.
முல்லசனரூட்ட கரு மந்திரித்துமணி, அப்பி யுத்துக்கம ஜாத்திக சங்விதானிய ஹெட்டியட்ட கொலம்ப வராய நகரையா ஆர்த்திக கமிஷன் சபாவ சபா பணத்கெட்டு பத்து பத்தே துட்டு மூலிக அடுப்பாடு நிவர்த்திக்கிற கணியமட்ட அப்பே ரஜே கிரியா கிரியமகன அப்பகே பார்லிமெண்ட்டுடைய நாயகாத்திய தின கரு அகமெத்துமா ஏவகேம அத்திகரு ஜனத்துமா பிரதான கேபினட் மண்டலைய கிரியா கிரியமகன அப்பி அப்பே கிருத்தக்தாவ பலகரசிட்டுனோ கொலம்ப வராய நகர நகர ஆர்த்திக கமிஷன் சபா கெட்டும் பத்தி அப்பி துட்டு மூலிக துர்லதாவு உயே எஹி கமிஷன் சபாட்ட பத்கன சாமாஜிக்கன் சம்பந்தேங் நிர்ணாயகன் අවම වීම ඒ සමාජිකයන් බහුතරයක් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවටත් සභාපතිතුමා ශ්‍රී ලාංකික විය යුතු බවටත් ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුවකුණු ලැබීම ගැන අපි අපේ ප්‍රසාදය පළ කර සිටිනවා ඊට අමතරව අනික් ගැටලුව වූයේ මේ කමිෂන් සභාවේ මුල්‍ය කටයුතු ජාත්‍යන්තර ගණක අධිකාරී ආයතනයකින් පරීක්ෂාවට ලක් කිරීම තුල විගණක අධිපතිතුමාගේ කාර්යභාරයේ කුමක්ද යන්න දැන් මේ පනත් කිටුම්පතෙන් ගණක අපේ විගණක අධිපතිතුමාගේ කාර්යභාරය ඉවත් කොට නැති නිසා එම ක්‍රියාවලියත් විගණක අධිපතිතුමාගේ නිරීක්ෂණය නැත්තම් සුපරීක්ෂාව යටතේ කෙරෙන බවට අධිකරණයෙන් ලැබී තිබෙන ඒ පැහැදිලි කිරීමත් එක්ක එම ගැටලුවත් අද වෙනකොට විසඳී තිබෙනවා ඒ වගේම මේ පනත් කෙටුම්පතෙහි අපි දකිනවා ඊටාත්ම නොසලකිල්ල නිසා ඇතැම් වගන්ති නිවැරදි ආකාරයකට ලියවි නොතිබුණු බව මධ්‍යම පරිසර අධිකාරීන් වේවා නාගරික සංවර්ධන අධිකාරීන් වේවා අර අනුමැතියන් අවශ්‍ය වූ විට කොමිෂන් සභාවට ඒ සඳහා ප්‍රමුඛතාව දිය යුතුයි කියන අදහස මේ පනත් කෙටුම්පතේ සඳහන් වී තිබුණේ අනුමැතිය නොපමාව ලබා දීමට කටයුතු කළ හැකි බවට එයත් ඊයේ කැබිනට් මණ්ඩලයේදී නිවැරදි කිරීමට තීන්දුව ගැනීම ගැන අපි සතුටු වෙනවා ඒ වගේම සමාජිකයන් අවම පස් දෙනෙක් සහ උපරිම හත් දෙනෙක් සිටිය යුතු තැන ඒ ආදි වශයෙන් පත් කළ හැකි අවස්ථාවේදී ඝනපූර්ණය පහක් ලෙස සඳහන් වීමත් ගැටලුකාරී විය හැකි බව අපේ අදහසයි එයත් නිවැරදි විය යුතුයි අපි අදහස් කරනවා දැන් යුතුකම සංවිධානයේ හැටියට අපි ඉල්ලා සිටි නිවැරදි කිරීම වලින් නැත්නම් අපි වඩා සුදුසයි හිතූ සංශෝධන වලින් ඉටු නොකරුනේ රජයේ විවිධ නිල තනතුරු දරන පුද්ගලයන් පිරිසක් මේ කොමිසමට සමාජිකයන් ලෙස පත් කිරීමට පියවර නොගැනීමයි හැබැයි මේ කොමිෂන් සභාවේ සමාජිකයන්ට මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් නැත්නම් ආයෝජන සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් මුදල් සම්බන්ධයෙන් තිබිය යුතු ඒ ප්‍රවීණත්වයේ සම්බන්ධයෙන් මේ කෙටුම්පතේ දක්වා ඇති නිර්ණායක අධිකරණය විසින් ඒ නිර්ණායක පිළිපැදිය යුතු බවට ජනවත්තුමා ඒ සමාජිකයන් පත් කිරීමේදී එසේ නූනොත් පුරවැසියන්ට අධිකරණට යෑමේ අයිතිය පිළිගැනීම තුළ අපි මේ ඒ නිල තනතුරු දරන්නන් පත් කළ යුතු විදිය යන්න විවාදාත්මක කරුණක් හැටියට පෙනී යනවා දැන් අද ආචාර්ය හර්ෂද සිල්ලා මෙතිතුමා මේ විවාදයේදී ප්‍රශ්න කරනු ලැබුවා කොළඹ වරාය නගරයේ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ආර්ථික භාවය නැත්නම් විවුර්ත ආර්ථික ප්‍රතිපත්තිය රට සඳහාම පිළිගන්නේ නැද්ද කියන කාරණය අපි යුතුකම සංවිධානයේ දකින ආකාරයට නම් වරාය නගරය හා එහි අනාගතය අපේ රටේ අනාගතය හා සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඇති එක්තරා ආකාරයක දුර්ව අවබෝධී තත්වයක් මේ ශිෂ්ටිය සම්බන්ධයෙන් පවතිනවා අපේ අදහස නම් අපේ රට වරාය නගරයේ ඒ අහස උසට ගොඩනගෙන ගොඩනැගිලි ගොඩනැගුණත් ඩොරල් වලින් පඩි ගෙව්වත් අපි කිසිලෙසකත් අපේ මව්බිම තවත් එක් කොළඹ වරාය නගරයක් වීම අපි පිළිගන්න සූදානම් නැහැ අපි දකින්නේ නම් අපේ ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අලුතින් එකතු වන වෙනත් ආකාරයක මොඩලයක් හැටියට තමයි අපි වරාය නගරය දකින්නේ එක්තරා විදිහකට අපිට කියත හැකි වරාය නගරය අපේ දැක්ම අනුව නම් ලංකාව නොවන ලංකාවක් හැටියට මෙහිදී මේ කාරණය ගැන චීනයේ ඔහු මේ වරාය නගරයේ ඉදිකිරීමට අපට උපකාර කරන චීනයෙන් බොහෝ ආදර්ශ ලබා ගත හැකි බවයි අපේ අදහස අපි දැක්ක විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මේ වෙනත් මොඩලයක් මේ නගරය තුළ ක්‍රියාත්මක වීම ප්‍රශ්න කරන ආකාරය ප්‍රභාකරන්ට අතතරදී රටේ ජනගහනයෙන් කොටසක් රටේ භූමියෙන් කොටසක් ප්‍රභාකරන්ගේ පාලනයට නතු කළ සහ එක්සා සෝෆා MCC ආදී ගිවිසුම් මගින් ඇමරිකානු හමුදා භටයන්ට වීසා නැතුව රේගු පරීක්ෂා නැතුව ලංකාවට ඒමට ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වූ පිරිසක් මෙසේ මේ ක්‍රියාවලිය ප්‍රශ්න කරන්න පෙළඹීම ඉතාමත්ම ලැජ්ජාසහගතයි අපි චීනය දකින්නේ අපේ මිතුරෙක් හැටියටයි චීන රජයට චීන ජනතාවට අපි සලකන්නේ ඔව් ඒ ත්‍රස්තවාදයට එරෙහි සටනදී අපහා එකට සිටි අපට උපකාර කළ අපේ සැබෑ මිතුරන් ලෙසයි අපි මේ සම්බන්ධයෙන් යම් සංශෝධන ඉල්ලා සිටියා නම් ඒ මේ විපක්ෂයේ නැත්තම් ඇතැම් විජාතික බලවේග ගොඩනගෙන දුෂ්ට චීන විරෝධය තුල නොව මේ පනත අනාගත වෙනුමුත් වඩා සාර්ථක පනතක් බවට පත් කර ගැනීමේ ඌමනාව මතයි ඒ නිසා අපි දකින ආකාරයට නම් අපට වගේම වසර දහස් ගණනක් ඈත අතීතයේදී සભ્યත් උරුමයක් සහිත ජනතාවක් වන ජාතියක් වන චීනෙන් අපට ලබාගත හැකි ආදර්ශ බොහොමයි. මේ ව්‍යාපෘතියට ලබා ඇති සහයෝගයේ වෙනුවෙන් චීන රජයටත් චීන ජනතාවටත් අපගේ කෘතඥතාව පළ කරමින් ලාභය ගැන නොසිතා බලය ගැන නොසිතා මේ කොළඹ වරාය නගරය සැබෑ මිත්‍රත්වයේ දිද්දුලන සංකේතයක් බවට චීනයේ සැබෑ මිත්‍රත්වයේ සංකේතයක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙස අපි චීන රජෙන් හා චීන ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. දැන් අපි අපේ රටේ ජනතාවගෙන් දිල්ලීමක් කරන්න කැමැතියි. චීන ජනතාවගේ කැපවීම ආදර්ශයට ගන්න. ඔවුන් තමන්ගේ භාෂාව, කෑම, පවුල, සભ્યත්වය මත අනාගතය ගොඩනගන ආකාරය ආදර්ශයට ගන්න. අපි වඩාත් කාර්යක්ෂම වෙමු. අපි නිපුණතාවලින් සන්නද්ධ වෙමු. අපි අපේ සભ્યත්වය මත දෙපා රඳවා ගනිමින් අපි අපේ රටේ අනාගතය ගොඩනගමු. ශ්‍රී ලංකාවට පමණක් නොව චීනයට පමණක් නොව ආසියාවටම ලෝකයටම කොළඹ වරාය නගරෙන් ඵල ප්‍රයෝජන ලැබේවා යන්න අපේ පැතුමයි. ලංකාව උපාය මාර්ගිකව පිහිටා ඇති මේ සුවිශේෂ පිහිටීමෙන් උපාය මාර්ගික පිහිටීමෙන් අනාගත ශ්‍රී ලංකා සුභසිද්ධිය වෙනුවෙන්
වර්මන්තම කාලයේ අවසානයි කතාව අවසන් කරනවා.
පැරිණිම
කාලයේ අවසානයි කතාව
අවසන් කරනවා. ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ශ්‍රී ලංකාවේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට මේ කොළඹ වරාය නගරය හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.